సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలు అయం బదంతా ధమ్మశ్రవణ కాలు అయం బదంతా ధమ్మశ్రవణ కాలు అయం బదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగి శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నుతున్ హెమ దినామ అదత్ బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి అద మీ దేశనావే దాయకత్వేగెన కటేతు కరాన్ని మత్తే గొడ పొల్గసోవిట పార అంక హెట హత ఏ లిపిని పదించి ప్రేమశీలి విజయరత్న మేనియన్ శ్యామలి బండార మహాత్మ్య బంధుల జయరత్న మహాత్మా ప్రధాన పిన్నద్దారువాన్ ఎకతు ఎలా మీ దేశనావట దాయకత్వేగిన కటేతు కరను తిమ్మి పినుతున్ సీలు దినాటమ జీవితావబోధే ధర్మావబోధే పినిస మీ దేశనావ ఉపకారవేవా కిలపి ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని మే లోకే బహో దేవాల్ అప్యువ అవుల్ కరను ఇతడు అప్య అసురు కరను బహో దేవాల్ అప్యువ సంసుంకరాన్ని నెహె ఏ బహో దేవాల్ కరాన్ని అప్యువ అవుల్ కరణి కాయ్ తోటి అప్పి హెమ విలావకం అవుళ్ళినో తోటి అవుళ్ళిన కమ అపి స్వభావ్య ముకద మీ లోకి హెమ దయాత్మ అపి హితనో మీ అని మట సెనజీమ తీర్ని ఇతన వితరాయ్ కిల మినుసుకియనో ఇతడు మినిసు సమహార హోయలావట తమన్ గిమ గెదర సెనసీమ హోయనో తవత్ సమహారాయ అసురుకరణాయగిం సెనసీమ హోయనో నముత్ అపి మీ లోకేత్తెక్ ఎకతు వెళ్ళ ఇన్న వెళ్ళావట అపి కవదావత్ సెనసిన్నే సెనసీమ కేలక కపట అద్దకింట లెవెన్నే ఆమె వెళ్ళావక మాపట సిద్ధ వెన్ని అవుళ్ళు వింటాయి మొహతక్ గానీమ అప్పి అవుళ్ళను ఎత్తుకుడు వాళ్ళహా ఈ నిరవుల్ తెనక్ కొహెవత్ తీయండి బేరిద్ది కేళ్ళని కొహెవత్నే ఇతడు దెంగ అమ్మకిని దరువని సామ ఏ అమ్మ అవుళ్ళను ఏ అవుళ్ళు ఎలా ఇన్ని ఇది మీ దిమౌపియోని సా దరువు అవుళ్ళను దరువుని సా దిమౌపి అవుళ్ళను బిరిందని సా స్వామి అవుళ్ళునో స్వామి అని సా బిరింద అవుళ్ళునో అయినా లోకే కదే అప్పేనో ముఖత్ లోకే బెందును ఇతన అవులక్ తేను అపి బెందెన్ని నికమ్మ నిమి అపి బెందెన్ని మమత్వై మమాయని ఇంతమై అపి లోకేట బెందెన్ని ఏ మమాయని మమత్వయ అసురు కరగిన అపి బెందెన్ని నెతి తెంగుల హొందట ఒయ పిన్నుతుండా బలాన్న అపిట కవదావ దుఃఖక్ లభిలనే హొందట మమ్మీ కీనే కల్పన కల్పలన్ మమత్వయం లోకయ అసురు నొకరన తెంగుల కవదావ దుఃఖ అటగననే లోకే హెమ విలావకమ వినస్వినో విపరిణామేట పత్తెనో వినత్ స్వభావేకట పత్తెనో హెమ మొహతకమ హిమై మొగద లోకే అతిశయిన్మ సంవేదీ లక్షణేమ కద్ అనిత్యత ఇతడు ఏక అమిహిరి కటుక వచనే అద్ ఏక అమిహిరి కటుక వచనే అన్నీ మీ అవస్థ ఒయాలట లభిలతీని అనిత్య వెళ్ళాయన నిసా ద మీ వెళ్ళా హంబెలతీని అప్పట మీ మీ దెం మీ విలావ ఉదా వెళ్ళ తీయని ముఖక్ నిసాద్ అనిత్యవి అన నిస ఆయ మీ విలావ అపిటాయ కవదావత్ మీ అవస్థావ మీ
අවකාශය අපිට ආයේ
කවදාවත් මුණ ගැහින්නේ නැහැ. ඒ නිසා තමයි මේ මොහොතේ අපි අවුල් නොවන මට්ටමට අපේ ඇතුළාන්තේ අපේ සිහි නුවණ දියුණු කරගන්න ඕන. ඇයි මේ වෙලාව ආයෙන්නේ නැන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපිට කවදාවත් කියන්නේ නැහැ. පැහැදිලි කරන්නේ නැහැ. දුක මත ගිලා බහින්න කියලා. බුදුරජාණන් වහන්සේ දුක නිරුද්ධ කරන්න කියලා. දුක සකස් නොවන විදියට සිත විමස ගන්න කියලා. ඔයාලා හුරු වෙන්නකෝ එකට. දුක ඉන්නේ නැහැ පින්නොත්. ඔයාලා හුඟක් දේවල් තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියටයි. ඔගොල්ලෝ තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට. ලෝකේ ඔගොල්ලෝ හිතන්නේ කන පිටට. හොඳ පිටට ඔයාලා හිතන්නේ නැහැ. ඔයාලා හැම වෙලාවකම හිතන්නේ කන පිටට. එතකොට අපි හැම වෙලාවකම කන පිටට හිතනකොට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? දුක එනවා. දැන් ඕගොල්ලෝ සතුටු වෙන්න කියලා හිතාගෙන කොච්චර දේවල් කළාද? නමුත් සතුට බොහොම පොඩ්ඩයි නේද තිබ්බේ? දුක බහුලව තිබ්බා නේද? එතකොට ඒ දුකේ අඩුවක් පැවැත්ම තුල ලැබෙන්නේ. බුදුරජාණන් සීතරයි අපිට ඒ බව අදාළේ. මේ පැවැත්ම තුල කවදාවත් පින්වත්නි දුකේ අඩුවක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. මේ පැවැත්ම තුල අපට සිද්ධ වෙන දෙයක් තියෙනවා. මේ පවතින එක ඇතුලේ අර කන පිටට හිතන මිනිසුන්ගේ ජීවිතේ සිද්ධ වෙන දෙයක් තියෙනවා. පැවැත්ම ඇතුලේ අපට සිද්ධ වෙන දෙයක් තියෙනවා. එතකොට මේ පැවැත්ම ඇතුලේ අපි තුල සිද්ධ වෙන දේ කුමක්ද? මේ පැවැත්ම ඇතුලේ අපට සිද්ධ වෙන දේ තමයි මේ පැවැත්ම ඇතුලේ කන පිටට හිතන්නකින් අපට සිද්ධ වෙන දේ තමයි දුක ගලන එක. ඒ දුක සකස් වෙන්නේ මමත්වයෙන්. ඇයි? මට සාපේක්ෂව ලෝකේ විමසනකොට තමයි දුක එන්නේ. මට සාපේක්ෂව ලෝකේ විමසන් නැති වෙලාවට දුක එන්නේ නැහැ. ඇයි දුක එන්නේ නැත්තේ? හොඳට බලන්නකෝ. ඔයාලට ලෝකය කඩා වැටීම කඳුලක් උපදවනවද? නැහැ. මට අයිති දේ කඩා වැටීමයි කඳුල උපද්දවන්නේ. මගේ කියලා අල්ලගත්ත ටික වැටෙන එකයි මට දුක ගේන්නේ. නැත්තම් ලෝකේ කන පිට හැරුණත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඉහෙම් බහින ප්‍රශ්න නැහැ. අපි හොඳට නිදා ගන්නවා. ඒ කියන්නේ ලෝකයේ පෙරලෙන එකම අපට දුකක් අරන් ඉන්නේ නැහැ. මමත්වය ඉදිරිපත් වෙච්ච තැන මගේ කියලා අල්ලගත්තේ වටික අනිත් පැත්තට හැරුණොත් තමයි දුක. ලෝකෙම වෙනස් වුණා කියලා කාටවත් දුක එන්නේ නැහැ. මගේ කියන අය වෙනස් වෙන්න බෑ. මගේ කියන දේවල් වෙනස් වෙන්න බෑ. අහිමි වීමම දුක නෙමෙයි. මගේ දේවල් අහිමි වෙන එකයි දුක. පුරාණේ ඒ නිසා බුද්ධ ශාසනය අපට පෙන්වුවා පින්වත් මහණෙනි මේ මමත්වය දුරු කරන්න කියලා. ලෝකෙට අභියෝග කරන්න නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ බොම් පොඩි දෙයයි. හරියට ගත්තොත් මහා ලොකු දෙයක් නෙමෙයි. අපිට තියෙන්නේ බොම පොඩි දෙයයි. මොකක්ද මේ පොඩි දෙය? මමත්වය දුරු කරන එක. මොකද ඒක සාධාරණයිනේ. හොඳට බලන්නකො. මමත්වයෙන් ගත්තේවා මිසක් අපට වෙන ලෝකයක් දුක අරන් ඇවිල්ලා නැහැ. මගේ කියන ඒවා වැටෙනකොට කඩා වැටෙනකොට තමයි දුක එන්නේ. ලෝකේ කඩා වැටෙනකොට මට කවදාවත් අඬන්න සිද්ධ වෙලා නැහැ. වැළපෙන්න සිද්ධ වෙලා නැහැ. සෝසුසුම් වෙලන්නේ අපි. අනේ බලන්නකො වෙච්ච දේ කියලා අපි හැමදාම රැට නිවුස් යනකොට අඬනවද? ඔයාගේ කොච්චර කුණු ගොඩවල්ද ඇවිස්සීලා තියෙන්නේ. හොඳට බලන්නකෝ රැට ලංකාවේ යන නාලිකාවල නිවුස් බලානිද්දී වෙඩි තිබ්බා කියනවා, මිනී මැරුමක් කියනවා, නාය ගිහින් කියනවා, ගම්පිටින් යට වෙලා කියනවා. දැන් පහුගිය කාලේ ඔය ගම්පොළ පැත්තේම මිනිස්සු සමහර මිනි 100කට වඩා එක තැනෙන් උඩට ගත්තා. අපි කිගගා දවස් ගානක් ඇඬුවද නෑ. ඇයි? මමත්වේ පදනම් කරගෙන මැරිච්ච මිනිසුන්ට අපි වටිනාකම දීලා නෑ. වටිනාකම දුන්න මිනිස්සු අදත් අඬනවා ඇති. මේ බණ ඇහෙනකොට පවා මතක් වෙලා අඬනවා ඇති. එහෙනම් මරණේ කියන්නේ අපට කඳුලක් උපද්දවන දෙයක්මද? නෑ. මමත්වයේ ඉස්මතු වෙච්ච තැන අහිමිවීමයි කඳුළු උපද්දවන්නේ. එතකොට මේ මමත්වයේ දුරුකරණ එකෙන් තමයි යාගේ අභ්‍යන්තරයේ සිසිල් වී යන්නේ. ඇතුළාන්තයේ සිසිල් වී යන්නේ මොකක් දුරු කළාමද? මමත්වයේ දුර. එතකොට මමත්වයේ කියන එක කොහේ හැදෙන එකක්ද? මමත්වයේ කියන එක සිතේ හැදෙන එකක්. ඒක රසායනික සංයුක්තියක් නිසා හැදෙන එකක් නෙමෙයි. ඒ නිසා බුද්ධ ශාසනයේ සිත වෙනම ධර්මයක් විදිහටයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇතුලේ ඒ මමත්වය වෙනම ධර්මයක් හැටියටයි අපට පෙන්වා දීලා තියෙන්නේ. ඒ මමත්වය හැසිරෙන්නේ සිත තුළ. එතකොට බටහිර ලෝකයේ කියන්නේ මේකට මොලේ කියලා. අපි ඒක කියන්නේ මොලේ කියන්නේ සිත නෙමෙයි. සිත කියන්නේ මොලය නෙමෙයි. මොකද මේ චින්තනාර්ථය හැබැයි සිතට ගොඩාක් මේ මොලේ උපකාරය තියෙනවා. මොලේ කියන්නේ සිත, මේ සිත කියන්නේ මොලේ අතහැරලා කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොලේ කියන්නේ සිතට බොහෝ උපකාරාර්ථයෙන් අනුග්‍රහාර්ථයෙන් සිද්ධ වෙන දෙයක්. හැබැයි සිත කියන්නේ වෙනම ධර්මයක්. අතීන්ද්‍රිය වෙනම ධර්මයක්. මොලේ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. මොලේ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. එතන මොලේ රසායනික ක්‍රියාවලිය තුළ සිතේ හැසිරීම ගැන අපිට හරියටම කියාගන්න බෑ. එතන මොලේ රසායනික ක්‍රියාවලිය ගැන කොයිතරම් කතා වෙනවද ලෝකේ? මොලේ රසායනික ක්‍රියා ඒව ගැන කොච්චර පරිශන වෙලා තියෙන. නමුත් මිනිහෙක්ගේ සිතුවිලි හැසිරෙන විදිය, කෙනෙක් තුල කඩා වැටෙන විදිය කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් මොලේ රසායනික ක්‍රියාවලිය අධ්‍යයනය කරලා කාට හරි කියන්න පුළුවන්ද? මොලේ රසායනික ක්‍රියාවලිය තියෙනවනේ, ඒක අධ්‍යයනය කරලා මෙයා හොරකම් කරාවි, මෙයා මිනී මැරුමක් කරාවි කියලා කියන්න බෑ. මොකද මේ රසායනික ක්‍රියාවලිය පරීක්ෂණාගාරයක කරන්න පුළුවන් දෙයක්. ඒකෙන් අපි තේරුම් ගත යුත්තේ එක දෙයයි. මොකද්ද? සිත කියන්නේ අතීන්ද්‍රිය වූ වෙනම ධර්මයක්. ඉතින් මොළයට තදබල හානියක් වුණාම මිනිසුන්ගේ චින්තනාර්ථය තුළ ඇතිවෙන වෙනස්කම් විභේදනයන් නිසා මිනිසු හිතනවා මොලේ කියන්නේ සිත කියලා. නෑ පින්වත්, සිත වෙන මේක. මේ පැවැත්ම, මේ කයේ පැවැත්ම සිත විසින් දරන්නේ. සිත නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? සිතක් නැත්තම් මේ ඇඟට මොනා වෙයිද? සිත නැති වෙච්ච ගමන් මේ ඇඟ කුණු වෙන්න ගන්නවා. සිත නිරුද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක ඉදිමින්න පටන් ඒ වෙලාවෙ ඉඳලම දවසයි යන්නේ ගඳ ගන්න ගන්නවා. එහෙනම් මේ පැවැත්මේ දරා ගැනීම සිත විසින් විශාල අනුබලයක් දෙමින් කරන දෙයක්. එතකොට මේ පැවැත්ම පිණිස, පැවැත්ම ආය ආය පවතිනන පැවැත්ම පිණිස අවශ්‍ය දේ පින්වත්නියන් කවර දෙයක්වත් නෙමේ මමත්වය. මේ මමත්වය දුරු වුණොත් එතන නොපැවැත්ම පවතින්නේ නැහැ. එතකොට මේ මමත්වය කියන්නේ රසායනික ක්‍රියාවලිය තුළ ඇතිවෙන අත්දැකීමක් අවකාශයක් ධර්මයක් නෙමේ. මමත්වය කියන්නේ සිතට ආйти දෙයක්. මමත්වය කියන්නේ සිතට ආйти දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මෙන්න මෙහෙම. මේ මමත්වය කියන එක Tamange සිතේ තිබ්බාම අපි හැම වෙලාවකම කරන්නේ මට සාපේක්ෂව ලෝකේ දිහා බලනවා. ඇත්ත මට සාපේක්ෂව තමයි ලෝකේ ඉපදිලා තියෙන්නේ. බුද්ධ ශාසනයේ අර්ථේ නිර්පේක්ෂකයි. සාපේක්ෂව බලන්නේ අපි. බුද්ධ ශාසනයේ අර්ථය තමයි සාපේක්ෂව බලන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ස්වභාවය තමයි නිර්පේක්ෂකත්වයෙන් බලනවා. සාපේක්ෂව බලන්නේ නැහැ. එතකොට නිර්පේක්ෂකත්වයෙන් බලනකොට මොකද වෙන්නේ? අර සාපේක්ෂව බලනකොට එයාට මමත් ඉන්න මගේ කියලා ගන්න පුළුවන් ලෝකයක් ඉන්න මට්ටමින් ලෝකේ වැටෙන්නේ. පින්වත්නි මොකද මට සාපේක්ෂව ලෝකේ ඉපදිලා මිසක් ලෝකයට සාපේක්ෂව මම ඉපදිලා නෙමෙයි. මට සාපේක්ෂවයි ලෝකේ තියෙන්නේ. ලෝකේ අවබෝධ කරාට පස්සේ එයාට අවබෝධ කරනවා කියලා යකි සිතමයි අවබෝධ කරන්නේ. ඇයි සිතින්නේ ලෝකෙට වටිනාකම යන්නේ? දැන් ඔබේ තාත්තා ඉපදුනේ කවද්ද? දැන් ඔබට අවුරුදු 25යි කියලා අපි හිතමු. 30යි කියලා හිතමු. 15යි කියලා හිතමු. 50යි කියලා හිතමු. ඔබේ තාත්තා ඉපදිලා කොච්චර කල්ද? තාත්තා ඉපදිලත් අවුරුදු 30යි තමයි. ඔබට 30යි නම් ඔබේ තාත්තටත් 30යි. ඒතර කියන්න පුළුවන් නෑ නෑ තාත්තට කොයි 30ක් වෙන්නේ? මට කලින්නේ මගේ තාත්තා ඉපදිලා තියෙන්නේ. එයා මං ඉපදෙනකොට එයාට අවුරුදු 25යිනේ 30යිනේ 40යිනේ කියලා ඔයාලා කියයි. නෑ පින්වත්නි. මේ තාත්තා කියන බව ඉපදුණියා ඉපදිච්ච දවසේ. එයාගේ අම්මා කියන එක ඉපදුනේ එයාත් එක්ක. එයාගේ අම්මා ඉපදුනේ එයාට සාපේක්ෂව. උන්නෝක තමයි සාපේක්ෂව ලෝකේ උපදිනවා කියලා කියන්නේ. එහෙනම් ලෝකේ උපදින්නේ තම තමන්ට සාපේක්ෂවයි. තම තමන්ට සාපේක්ෂවයි ලෝකේ උපදින්නේ. එතකොට අපි මේ සාපේක්ෂව බලනකන් තමයි එයාට මගේ තාත්තා කියලා කෙනෙක් වැටහෙන්නේ. මගේ අම්මා, මගේ බිරිඳ, මගේ දුව, මගේ පුතා. එහෙම වැටෙන්නේ? එහෙම වැටෙන්නේ පින්වත්නි, ඒක තමන්ට සාපේක්ෂව. ඒක වෙන්නේ තමන්ට සාපේක්ෂව. එතකොට මේ ලෝකේ සාපේක්ෂව බලන්නේ නැත්තම් දුක එන්නේ නැහැ. එතකොට මේ මමත්වය මට සාපේක්ෂව ලෝකේ බලන එකෙන් සිත මුදවා ගත්තාම එයා තුළ දැන් මේකේ තව දෙයක් වෙනවා පින්වත්නි. මේ මට සාපේක්ෂව ලෝකේ කියවන්ට ලෝකේ විමසන්ට ගියාම මොකද වෙන්නේ? අන්නේ මට සාපේක්ෂව ලෝකේ විමසන්ට කියවන්ට ගියාම තමයි එයාට කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. දැන් රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ නැහනේ. ඇයි රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ නැත්තේ? රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ලෝකේ එතනම අතහැරලා දාන එක. අපිට බෑනේ පින්වත්නි. අපි ලෝකේ මත බැසගන්නේ නැද්ද? ලෝකේ මත පදිංචි වෙන්නේ නැද්ද? අහපු දැක්ක දේවල් ඇස් දෙක පියාගෙන ආයේ කල්පනා කරන්න පුළුවන් මට්ටමට කෙලෙස් එක කවලම් කරලා මතක තියාගන්නේ නැද්ද? මතක තියාගන්නවා. රහතන් වහන්සේටත් අමතකයි නෙමෙයි. රහතන් වහන්සේටත් එහෙම අමතක වීමක් නැහැ. කෙලෙස් එක්ක කවලම් වෙලා මතක නැහැ. කෙලෙස් එ මොකද්ද? අර අවිද්‍යා සහගතව ගොඩනගෙන මමත්වය. මම කියන ගතිය තමයි අපි තුල ගොඩනගෙන කෙලෙසය. මම කියන ගතිය තමයි අපි තුල ගොඩනගෙන කෙලෙසය. එකේ මම කියන ගතියම හැම වෙලාවක මාවට පස්සේ. එතකොට අපට එක දෙයක් තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? මේ මම කියන ගතිය අපේ ඇතුලෙන් පැන නගිනකොට මේක මේ මම මේක බොහොම සරලෝ කියන්නේ මෙතනට ආපු අයට ධර්ම දැනුම ටිකක් දුර්වලයි කියලා මට දැනෙන නිසා. ආවම දන්නවා මං ඒක. ධර්මාසනේ වාඩි වෙන්න විතරයි ඕන. දන්නවා ධර්මී කොච්චරද දන්නේ, කොච්චර බණ අහලා තියෙනවද. ඒක මං දන්නවා. මම මීට වඩා සරල කරන්නේ. එතකොට මට මම මෙහෙම සරල කරාම අපේ දේශන ආඛ්‍යානේ දුර්වල වෙලා යනවා. ඒකයි මම මේ පොඩ්ඩක් හුඟක් සරල කරලා කියන්නේ මේක. හරි. ඒකෙන් කියවෙන්නේ නැහැ මෙතනට ආපු අයගේ සියලු දෙනාගේ ධර්මයක් දැනුම නැහැ කියලා. මෙතනට එන එක එක මට්ටමේයිනේ. මේ විවිධ තැන්වලින් මෙහෙම බණක් කියනවා කියලා හිතාගෙන අපි ඉතින් හිතවතුන් ඉන්නේ. ඒතකොට ඒ හිතවතුන් ඔක්කොටම එක වගේ ධර්ම දැනුම නැහැ. ඒගොල්ලෝ බණ අහලා හොරු නැති අය ඉන්න පුළුවන්. වෙනත් ආගමික හැඩයන් තියන අය ඉන්න පුළුවන්. එක එක අය එනවා. ඒ නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ කතා කරන්නේ මේ අවස්ථාවට නිසා. මේක තව ටිකක් හොඳට කල්පනා කළොත් විතරයි තේරෙන්නේ. එතකොට දැන් මමත්වය කියන එක, මම කියන ගතිය ඇතුලේ තියාගෙන ලෝකේ දිහා බලන හැම වෙලාවකම අපි තුල සිද්ධ වෙන දෙයක් තමයි කර්ම රැස් වෙනවා. එතකොට ඒකට අපි කියන්නේ චේතනා ගොඩ නැගෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යංච භික්කවේ චේතේති. චේතනා තියෙනවා නම් චේතනා. එතකොට යංච පකප්පේති. ඒ අනුව කල්පනා තියෙනවා නะ විතර්ක વિચાર කරන්න පුළුවන් නะ චේතනක් තියෙනවා යංච පකප්පේති. එතකොට පකප්පේ මේ චේතනයි කල්පනාවයි මම ඉදිරිපත් වෙලා නම් එන්නේ. මම කියන ගති ඉදිරිපත් වෙලා යංච භික්කවේ චේතේති. චේතනා තියෙනවා යංච පකප්පේති. මාව ඉදිරිපත් වෙලා ඔයාලා අත්දකින්න ලෝකය කියවන්න පුළුවන්. මම ඉදිරිපත් වෙලා ඔයාලා අපි අත්දකින්න දේවල් කියවන්න පුළුවන්. ඇහෙන් පේන මට්ටම තුල ඔයාලට පේනවා ඔය මගේ දරුවා කියලා. කනට ඇහෙනකොට සද්දේ කියන තැන නවත්තන්න බෑ. ඔයා අපේ පුතාගේ කටහඬ. ඔයා අපේ දුවගේ කටහඬ. කියලා ඒ අනුව කල්පනාත් කරනවා මමත්වයෙන්. එතන මගේ පුතාගේ කටහඬ, මගේ දුවගේ කටහඬ, අම්මගේ කටහඬ, තාත්තගේ කටහඬ කියලා අර මට සාපේක්ෂව ඇහෙන කටහඬ කියව ගත්තට පස්සේ ඒක අතාරින්න බෑ. ඒ අනුව අපි කල්පනා කරන්න ගන්නවා. යංච පකප්පේති. ඊට පස්සේ ඒ ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටම ඇතුලේ ඇහෙනකොට, පේනකොට, එයාට දැනෙනකොට, එයාට හිතෙනකොට ඒ විදියට මොකද කරන්නේ? එහෙම ඇහෙනකොට, පේනකොට, දැනෙනකොට, හිතෙනකොට එයා කරන දෙයක් තියෙනවා. එයාට අර ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටම් ඔච්චරයි. අපිට මට්ටම් ඔයිට වඩා මොකුත් මට්ටම් නැහැ. හොඳට බලන්න ඔයාලගේ අත්දැකීම් පරාසය දිහා. ඔගොල්ලන්ගේ අත්දැකීම් ටික දිහා පොඩ්ඩක් බලන්න. ඔයිට වඩා කිසිම අත්දැකීමක් ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුල නැහැ. එක්කෝ ඇහෙනවා අපිට. මේ දැන් ඇහෙන්නේ. එක්කෝ පේනවා. එක්කෝ අපිට දැනෙනවා. දැනීම් තියෙනවා. දිවට රහ දැනිනවා කද්දි. නහයට ගඳ සුවඳ දැනිනවා. මේ කයට මෙහෙම අල්ලනකොට පහස දැනිනවා. තදින් මිරිකනකොට අපහසුකමක් දැනිනවා. දැනිනවා. ඔය ඇහෙන, පේන, දැනිනේව පදනම් කරගෙන හිතන්න පුළුවන්. හිතනවා. හා ඒකට කවුරුත් ඕනේ නැහැ. නිකන් තනියෙන් කල්පනා කරන්න පුළුවන්. මනෝ ලෝකවල බැහැගෙන ඉන්න පුළුවන්. ඔයිට වඩා හොඳයි මට කියන්න. ඔයිට වඩා මොනවා හරි වාලට අත්දැකීමක් තියෙනවද? ඔයිට වඩා මුකුත් අත්දැකීම් නෑ. අපි හැමෝගෙම ඔච්චරනේ පින්වත්නි. ඇහෙනේවතුලයි, පේනේවතුලයි, දැනෙනේවතුලයි, හිතෙනේවතුලයි රසවත් බවක් හොයාගෙන තමයි ඔපිස් යන්නේ. මහලුකු එකක් හොයාගෙන නෙමෙයි. හොඳට බලන්නකෝ. පුදුම මහන්සියක් වෙන්නේ මේ පොඩි අත්දැකීම් පරාසය වෙනුයි. ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටම ඇතුලේ ආස්වාදයක් හොයාගෙන, මිහිරක් හොයාගෙන බලන්නකො මිනිස්සු දඟලන දැඟලිල්ල. බත් මුල් බඳින්න වෙලා, ඔෆිස් යන්න වෙලා, ඉගෙන ගන්න වෙලා, මොන කර්මයක්ද බලන්නකො. උදේට ඉස්කෝලේ ගින් දවල් වෙනකන් ඊට පස්සේ ටියුෂන් ගිහින් මොන කර්මයක්ද බලන්න. මේ රටාව ඇතුලේ අපිට ඉන්න වෙලා එතකොට දැන් පැවිද්ද කියන්නේ ඇත්තට මේ රටාව එක්තරා මිදීමක්. නමුත් සාමාන්‍ය මිනිහෙක් කැමති නෑ නේකට. පැවිද්ද කියන හරි රසවත් දෙයක්. ඒ කියන්නේ පැවිද්ද කියන්නේ මහා පුදුම සුන්දර දෙයක්. කවුද ඒ සුන්දරත්වය විඳින්න කැමති? කවුරුත් කැමති. ඔයාලා ගෙදර කෙනෙක් හරි ඒකට කැම ඒක අනේ මට දැන් ඇති ජීවිතේ මම පැවිද්දට යනවා කියලා යම් කෙනෙකුට හිතුනොත් ඔයාලා යන්න දෙයිද එකපයින්ම? යන්න දෙන්නේ. හැබැයි යා කිව්වොත් මම දැන් මම මගේ වෙඩින් එක තියනවා ලබන මාසේ. කිව්වොත් හරි සතුටු වෙන්නේ නැද්ද? හරිම සතුටුයි. ආ ඔයා විවාහ වෙනවද? හොඳයි හොඳයි. සුදුසු කාලට ආවා විවාහ වෙන්න එපාය. අපිත් එනවා අනිවාර්යෙන්ම කියලා හොඳට ලස්සන්ට ලෑස්ති වෙලා ඒකට යන්න ඔයාලා ලෑස්ති වෙන්නේ නැද්ද? කිව්වොත් මේ මම මහණ වෙනවා ලබන මාසේ. කිව්වොත් ඇයි ඕ ඇයි මහණ වෙන්නේ කියලා අහන්නේ නැද්ද? අහනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ රිද්මය තමයි දුකම අභිනන්දනය කර කර ඉස්සරහට යන එක. සාමාන්‍ය ලෝකේ දුකෙන් මිදෙනවට කැමති නේ. මොන දුකක්ද බලන්න. අනික විවාහ වෙච්ච කිසි මිනිහෙක් කියනවාද මරිම රසවත් විවාහ ජීවිතය කියලා? ඒකෙන් අපිට එක දෙයක් තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? අපි මේ බලාපොරොත්තු වන ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ අතිශයින් ආස්වාදයට පත්තුණු මිනිස්සු නෑ, එපා වෙච්ච මිනිස්සු ඉන්නේ. හොඳට අහලා බලන්න. ඔය පින්නතුන් කවුරුහරි තරුණයෙක් හරි තරුණියක් හරි විවාහ වෙන්න ඉන්නවනම් විවාහ වෙලා අවුරුදු 20ක් විතර ගිය අයගෙන් අහන්නකො. මම මේ ආවේ විවාහය ගැන ඇත්තටම අහලා බලන්නයි. හොඳයි හොඳයි කියලා කියන්න එපා. ඔයාගේ විවාහය රසවත්ද කියලා අහන්නකො. ඒ කිසි මිනිස්සෙක් ඒකට වර්ණනා කරන්නේ නැහැ. ඒකට ප්‍රශංසා කරන්නේ නැහැ. ඒක අගේ කරන්නේ නැහැ. දුකක් කියලා තේරෙනවා. තේරෙනකොට ප්‍රමාදයි. තේරෙනකොට අපි ගොඩාක් ප්‍රමාදයි. මේ මමත්වයේ පදනම් කරගෙන ලෝකේ පස්සේ දුවන එකෙන් එක්තරා මිදීමක් තමයි පැවිද්ද කියන්නේ. කවදාවත් පැවිද්දෙකුට ගරහන්න එපා. Facebook එකේ කමෙන්ට් දාන්න එපා. ඒවක් ෂෙයා කරන්න එපා. අපි දන්නේ නැහැ මේ පැවිද්දොන්ගේ වැරදි නිවැරදිකම් අපි දන්නේ නැහැ නේ හරියට. රැල්ලට ගරහන්න එපා. යාට ගොඩාක් දුක මෝරනවා ඉස්සරහට. එයාගේ දුක මෝරනවා. ඒ නික්කම් සැපේ කියන එක උරගාන්න තින අවස්ථාව මගහැරිලා යන. පැවිද්ද කියන්නේ නික්කම් සැපයක් ඒක. සාමාන්‍ය කාම ලෝකය ඇසුරු කරගෙන අත්දකින ඒ කටුක දුකෙන් මිදීමේ මූලික අත්පොත්තියාපු කෙනෙක් පැවිද්ද කියන්නේ. අර රහත් වෙලා නැති වෙන්න පුළුවන්. සෝවාන් වෙලා නැති වෙන්න පුළුවන්. මඟඵල ලබලා නැති වෙන්න පුළුවන්. නමුත් පැවිද්ද කියන්නේ සුන්දර දෙයක්. නඩත්තු කරන්න නැති එකම සුන්දර නැද්ද? දැන් මේ බණ ඉවරලා මං එනකන් කවුරු හරි පාර බලාගෙන ඉන්නේ නැති එක කොච්චර ආස්වාද ජනකද? ඔයාලට පුළුවන්ද නැහැ ඔය අද මේ බණත් ඉවරලා හෙටත් ඔය මේ කොයි හරි කැරකිලා හෙටත් ඔය බණක් කහලා පන්සලකත් ඉඳලා ඔය මොනවා හරි කරලා එමීට ඔය යන තැනකට යනවා කියලා ඔයාලට පුළුවන්ද? බෑ. ඔයාලා බණ ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? ඉක්මනට දුවන්නේ කොහෙටද? ගෙදරට. වල දුවන්නේ ගෙදර. ඇයි? ඔබ වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා පිරිස. ලෝකේ මඟ බලාගෙන ඉන්න මට්ටමට ලෑස්ති කරගන්න එපා. දෙවැන්නේ කියලා කියන්නේ ගැටුමක්. දෙවැන්නේ එක්ක ඉන්න එපා කවදාවත්. පුළුවන් තරම් මං කියන්නේ දෙවැන්නේ එක්ක ඉන්න එපා කියන්නේ ওই තියෙන බැඳීම් අතාරින්න කියලා නෙමෙයි. දෙවැන්නේ කියන්නේ දුකක් බව අවබෝධ කරගන්න. වලලු දෙකක් එක අතකට දැම්මුත් හැප්පෙන එක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. දෙවැන්නේ තමන් එනකම් මඟ බලන් ඉන්නවා නම් තමන් දෙවැන්නේ කොයනවා නම් එතන ගැටෙනවා හිත. එයාගේ සිත ගැටෙනවා. ඒ ගැටුම තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ තියෙන්නේ. ඒ ගැටුම අතරින් ඔයාලා ආස්වාදයක් කොයනවා. ඔය ගැටුම තුලම වාසය කරමින් ඔබට සිද්ධ වෙන්නේ ජීවිතය අතහැරලා දාන්න. දැන් අපි බලමු මේ සරල කාරණේ අර්ථය මොකද්ද. දැන් මමත්වයට මට සාපේක්ෂව ලෝකෙ කියවන කමක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ලෝකෙම අම්මලා මගේ අම්මා නෙමේ. ලෝකෙම තාත්තලා මගේ තාත්තලා නෙමේ. ලෝකෙම අය මගේ නෙමේ. මගේ මානසික ගතියට පෑහෙන අම්මා ඉන්නවා, පෑහෙන තාත්තා ඉන්නවා, පෑහෙන ස්වාමියා ඉන්නවා, පෑහෙන බිරිඳ ඉන්නවා, පෑහෙන දරුවෝ ඉන්නවා. අර මට සාපේක්ෂව පෑහෙන අයට ආනියක් වුණොත් මං අඬනවා, වැළපෙනවා, සෝසුසුම් වෙලනවා, මට හරි කලබලයක් ඇති වෙනවා. අනේ මේ මොකද්ද වුණේ කියලා. අනේ පින්නත් නී අමුතුයෙන් මොකුත් වෙලා නැහැ. ලෝකේ රිද්මය තමයි ඔයගොල්ලෝ දකින්නේ. එතකොට මට අඬන්න වෙන්නේ මම මට සාපේක්ෂව යාදිහා බලන කම නිසා. මම මට සාපේක්ෂව බලන්නේ නැත්තම් කවදාවත් දුක එන්නේ නැහැ පින්නත්නි. එතකොට මේ මමත්වයේ කියන එක භෞතික සාක්ෂියක්වත් රසායනික සංයුතීන් වල ඇති වෙච්ච ඵලයක්වත්ද නෑ. ඒක සිතේ තත්ත්වයක්. ඒ මමත්වයෙන් ලෝකේ පිළි අරගන්න පුළුවන් මට්ටමේ අත්දැකීම් කොච්චරද? එක්ක පේනේවා, එක්ක දැනෙනේවා, එක්ක හිතෙනේවා, එක්ක ඇහෙනේ, වච්චරයි. දිට්ඨ දකින්නකම, සුත ඇහෙනකම, සුත අහනකටනේ සුත කියන්නේ, මුත දැනෙනකම, නාසයට ගඳ සුවඳ, දිවට රස ආදි වශයෙන් දැනෙනකම, විඤ්ඤාත හිතෙන එක. එතකොට අපේ මුළු ජීවිතේම ඔච්චරයි අත්දැකීම් ටික. ඔය ටික ඇතුළේ අපිට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔය ටික ඇතුලේ අපිට වෙලා තියෙන්නේ මෙන්න මේ දේ. ඔය ටික ඇතුලේ වෙලා තියෙන්නේ යංච බික්කවේ චේතේති, මමත්වේ පදනම් කරගෙන අපිට සිතුවිලි ගලනවා. අර පේන ඇහෙන දැනෙන හිතනේවා මම කියන ගති ඉදිරිපත් වෙලා ලෝකේ විමසනකොට ඒ විමසන හැම වෙලාවකම චේතේති, චේතනා පහළ වෙනවා. යංච පකප්පේති, ඒ අනුව කල්පනා කරනවා. ඒ අනුව විතර්ක විචාර කරනවා. ඊට පස්සේ එතකොට මට සාපේක්ෂව ඒ අනුව කල්පනා කරනකොට මට සාපේක්ෂවනේ මම කල්පනා කරන්නේ. එතකොට අපිට හිතනවා මට ඕන විදිහට ඉන්න ඕන, මට ඕන විදිහට තියෙන්න ඕන, මට හරියන විදිහට තියෙන්න ඕන. ලෝකෙ ළමයි මුරණ්ඩු වුණා කියලා අම්මටයි තාත්තටයි කියන් තියන්නේ. තමන්ගේ දරුවෝ මුරණ්ඩු නම් කියන් තියනවා. ඇයි? එයා හිතනවා මගේ ළමයි මට ඕන විදිහට ඉන්න ඕන කියලා. එහෙම යා කල්පනා කරනවා. මගේ දරුවෝ මට ඕන විදිහට කතා කරන්න ඕන. මගේ දරුවෝ මට ඕන විදිහට වැඩ කරන්න ඕන. මගේ දරුවෝ මට ඕන විදිහට හිතන්න ඕන. අන්න එහෙම අර මට ඕන විදිහට ලෝකේ තියන්න ලෑස්ති වෙන හැම වෙලාවකම එයා තුල මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් ඇති වෙනවා. අන්න ඇලීම් ගැටීම් පාදක වෙච්ච මූලික මානසික ප්‍රවාහයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා යංච අනුස්සේති. අනුස්සේති. යංච අනුස්සේති. එතකොට අපිට තියෙන කාරණා තුනයි අපි අත්දකින්න ලෝකයේ ඇතුලේ. මොකද්ද අපිට සිද්ධ වෙලා තියෙන්නේ? අපිට මේ සිද්ධ වෙලා තියෙන්නේ චේතනා, ඒ අනුව කල්පනා කිරීම. ඒක ඇතුලේ අපිට ගොඩ නැගෙනවා මොනවද? අනුස්සේති. අනුසය. මොනවද අනුසය? අපේ හිතේ තුල ඇලෙනකම, ගැටෙනකම. ඒ ඇලෙන ගැටෙනකමට අදාළ මූලික ධාතු ස්වභාවය. ඒවට අපි කියනවා රාගානුසය, පාටිගානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, බවරාගානුසය. කියන්නේ ආය ආය බලන් හිතෙන්නේ. ආය ආය කතා කරලා බලන් හිතෙනවා, ආය ආය හොයලා බලන් හිතෙනවා. දැන් දරුවා එකවතාවක් දැකලා බෑ. ආය බලන් හිතෙනවා. හා පුතේ ඔයා ගිහින් නිදා ගන්න දැන් කාලා කියලා කියනවා. නවතින්න හිතෙන්නේ. ආයෙත් දොර ඇරලා නිදිද කියලා බලන් හිතෙනවා. ඒ ඇයි? බව රාගානුසේ නිසා. ආය ආය හෝ ඇහින් හෝදිසි කරන්න හිතෙනවා. ආය ආය කණින් හෝදිසි කරන්න හිතෙනවා. ඒ බව රාගානුසේ නිසා. ඒ කියන්නේ අහන දකින දැනෙන හිතෙන දේවල් සම්බන්ධ තත්වය තහවුරු කරගෙන ආය ආය ඒ දැකපු දේ ආය ආය බලන් හිතෙනවා. ඇහින් අහපු දේ ආය ආය අහන්න හිතෙනවා. ආය ආය අහන්න හිතෙනවා. ඒකට කියන්නේ බවරාගය කියලා. බවරාග අනුසයක් තියෙනවා. මෙන්න මේ ආදී වශයෙන් අනුසය මට්ටම කෙලෙස්වල මූලික තත්ත්වයක් අපි ඇතුලේ නඩත් වෙනවා. මෙන්න මේ කාරණා තුන නඩත් වුණොත් ආරම්මණං වේතං විඥානස්ස තිතියා ආයාය උපදින්න වෙනවා. එතන ආයාය උපදින්න වෙන්නේ මොකක් නිසාද? චේතේති, චේතනා නිසා. යංච පකප්පේති, ඒ චේතනා පහළ කරගෙන කල්පනා කරන්න වෙලා තියෙන නිසා. යංච අනුස්සේති. ඒක ඇතුලේ අපේ సంతානයේ අපේ සිත තුළ කෙලෙස් නඩත්තු වෙන නිසා. අපේ ඇතුලේ කෙලෙස් නඩත්තු වෙන නිසා. චේතේති යංච පකප්පේති යංච අනුස්සේති. එතකොට චේතනා ඒ අනුව කල්පනා කිරීම කෙලෙස් අනුස්සය කියන తত্ত্বය නඩත්තු වෙන්නේ මොනවා නිසාද? අපි ලෝකයට එකතු වෙන නිසා. එවට අපි කියනවා ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨ දකින්නකම, සුත අහනකම, මුත දැනෙනකම, විඤ්ඤාත හිතෙනකම. අපේ අත්දැකීම් පරාසය පමණයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන தත්ත්වය විතරයි. එතකොට දැන් අපිට බලන්න මේක මුලට යමු අපි ලියාගෙන. දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ස්වභාවය නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? චේතේති පකප්පේති අනුස්සේති. චේතනා පහල කරගෙන ඒ අනුව කල්පනා කර කර අනුස්සේති. රාගානුසේ, පටිගානුසේ, මානානුසේ, විචිකිච්ඡානුසේ, බවරාගානුසේ, අවිජ්ජානුසේ ආදී වශයෙන් අනුසය ඇතුලේ මෝරණ්ඩ ගන්නවා. කවුරුවත් මේක කරපු එකක් නෙමෙයි. තමාර හිතනවා මේක කවුරු හරි කරලා ඇත්තේ දැන් කියලා. නෑ පින්වත්නි, කිසි මිනිහෙක් මේ ප්‍රශ්නේ අපිට හදලා දීලා නෑ. මේ ප්‍රශ්නේ මේ රටාව, මේ ක්‍රියාවලිය ගැන අපට නොහඳුනන කම, නොදැනෙන කමක් නිසා වෙච්ච දෙයක්. එතකොට ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? අනුස්සේති ආරම්මණම් මේතං හෝති විඥානස්ස තිතියා ආරම්මණේ සති පතිට්ඨා විඥානස්ස හෝති. නැවත නැවත ආයේ උපදින්න වෙන කතාව මේ අපි කියන්නේ. ඉපදුනොත් දුක තියෙනවා. සාමාන්‍ය ලෝකේ හිතනවා ඉපදින එක හරි ෂෝක් කියලා. අනේ කොච්චර දෙයක්ද උපදින්න තියෙන එක කියලා. පින්වත්නි, මේ ඉපදීම තමයි මේ මහා දුක්ඛ ස්කන්ධයට හේතුව. අද මොකද මේ උපදින එක අපිට ඕන විදිහට පාලනය කරගන්න බෑනේ. මේක පාලනය කරන්න බෑ. අපි හිතාගෙන ඉන්න විදියට අපිට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න විදියට අපිට බිරිඳ හම්බ වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා ස්වාමී කම්බි හම්බ වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න හොඳ දරුවෝ හම්බ වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන මට්ටමට දරුවෝ අපි ඇයි අනාත්ම ලෝකයක්. අපේ වසඟේ පවත්වන්න බැරි ලෝකයක්. අපි ඕන විදියට පාලනය කරන්න බැරි ලෝකේ ඕන පාලනය කරන්න පුළුවන් නම් අපි එකතු වෙලා උපදිමු ආයය. අපි උපදින්න සැලසුම් කරමු. පින්වත්නි, බොහොම ඔයාලා වාඩි වෙලා හිටියට කවුද දන්නේ ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකෙද කියලා? പ്രേත ලෝකෙද කියලා? ඔයාලා අද සුදු ඇඳගෙන ඔම වාඩි වෙලා හිටියට කවුද දන්නේ නිරේද කියලා? කව කාටද කියන්න පුළුවන් මට එහෙම වෙන්නේ නැහැ කියලා? කාටවත් කියන්න බෑ. අපි ඉන්නේ අවදානමක. අපි ඉන්නේ සුරක්ෂිත තැනක නෙමෙයි. කාටද කියන්න පුළුවන් මේ ජීවිතය අතහැරෙන වෙලාව? මේ ජීවිතය අතහැරෙන වෙලාවක්වත් දන්නවනම් ප්ලෑන් කරගන්න පුළුවන්. වෙලාවක් දන්නවනම් පොඩ්ඩක්. හරි, අවුරුදු 10ක් තියෙනවා තව. ඉතින් 10කට යන්න පුළුවන් නේ. 10කට යන්න පුළුවන්. වෙලාවක්වත් දන්නවනම් කියන්න බෑ. දැන් හරි පුදුමයි. දැන් ඔන්න කෙනෙක් ආවා ඊයේ මාව මුණ ගැහින්න. එතකොට එයා කෝ අද ස්වනස අද එනවා මම දවල්ට මෙන්න මේ වෙලාවට එනවා කියලා මට කිව්වා. දුර ඉඳලා එයා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මට දැන් එන ගමන් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. ඊයේ රෑ එයාට හෘදයාබාධයක් ඇති වෙලා ඔන්න එයා කළු බෝයිල රෝහලින් අතර කළා කියලා. එක පාරම ඉතින් ඊයේ දවල් මට ඊ දවල්නේ මේ කතා කළේ රෑ. මට දවල්නේ මේ කතා කළේ ඊ රාත්‍රි. එතකොට එයා හිතුවද තව පොඩි වෙලාවකින් මම මාරාන්තික වෙනවා කියලා හිතුවද? හිතුවේ නෑ. බැංකුවක වැඩ කරන මහත්තයෙක්. එයා කෝ සනස එනවා මං දෙකමාරට එනවා. ඒ කියන්නේ එයා මට කතා කරනවා රාත්‍රි කතා කරනකොට එයාට එහෙම හෘදයාබාධයක සේයාවක්වත් තිබ්බේ නැහැ. එතකොට එහෙම තිබ්බේ නැති මිනිස්සෙ මේ අද උදේ මම දැක්කම මැසේජ් එක ඇවිල්ලා තිනවා. එයා මේ වයෝවෘද්ධ මිනිස්සෙක් නෙමෙයි. කොච්චර අනපේක්ෂිත ජීවිතයක්ද. අපි මේ අවුරුදු 3-400ක සැලසුම් ඇතුලේ වාසය කරනවා. මොකද්ද මේ ජීවිතයේ අර්ථය? කෝ මේ ජීවිතේ අපි බලාපොරොත්තු වන වටිනාකම? වටිනාකම් නැහැ පින්වත්නි. වටිනාකම් නැහැ. බලාපොරොත්තු වෙන්න එපා මේ ජීවිතේ වටිනාකම්. දුක විතරයි තියෙන්නේ. එතකොට දැන් ඒ මහත්තයා හිතුවද මේ තමයි තව ඉතාම හොරා පය භාගකින් හොරාවකින් මගේ මාරාන්තික අවස්ථාව වෙනවා. එයා හිතුවද? හිතුවේ නැහැ. ඉතින් පින්වත්නි මේ ජීවිතේ දුකක් නෙමෙයිද? දුකක්. මේ දුකෙන් ගැලවෙන්න තියෙන එකම පාර බුද්ධ ශාසනය විතරයි පින්වත්නි. බුද්ධ ශාසනය කියන්නේ අපට සිත්සේ ඉගිල යන්න පියාපත් ලැබුණා වගේ. කැමැති තැනකට ඉගිල යන්න පුළුවන්. මේ තැන අවදානමක් තමයි අපිට කැමැති තැනකට ඉගිල යන්න පුළුවන්. බුද්ධ ශාසනයේ වනාහි පියාපත් නැති පක්ෂියෙකුට පියාපත් ලැබුණා වගේ. ඒ කියන්නේ එකම තැන අවදානමින් ගැලවෙන්න. ඒ නිසා කවදාවත් බුද්ධ ශාසනය අතාරින්න එපා. එතකොට එහෙනම් අපි ඉන්නේ අවදානමක විඥානස්ස තිතිය. විඥානි නැවත නැවත ප්‍රතිසන්දිය කරා යන මට්ටමක අපි ඉන්නේ. කොහෙද දන්නේ අපි? එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද? එහෙම වෙන්නේ යංච චේතේති යංච පකප්පේති යංච අනුස්සේති. අපි තුල ගොඩ නැගෙන චේතන සිතුවිලි. අපි හිතනවාද අපේ සිතුවිලි මෙහෙම අවදානමක දායි කියලා. ඔයාලා හිතන විදිය අපිට හිතෙන විදිය අපිව සසර දුකහදයි කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ අපි දුක් විඳින්නේ මහත්ය නිසා කියලා. සමහර ගොඩාක් නෝන්ලාට හිතනවා මහත්ය නිසානේ මම දුක් විඳින්නේ. මේ වගේ මිනිස්සේ කම්බෙච්ච නිසා තමයි මම දුක් විඳින්නේ. එයා චෝද රණ්ඩු වෙනකොට වචන හෙට මෙහෙට වෙනකොට කියන්නේ මං හොඳට සනීපෙට කාලා බිලා හිටිය කෙනි. තමුන් තමයි මාව අවුල් කරේ කියලා කියනවා. මහත් වෙලත් නෝනට ඕක කියනවා. මම මේ පාඩුවේ හොඳට හිටියා. ඔයා එක ආපු දවස් ඉඳලයි මේ කරුමේ කියලා කියනවා. ඒ කියන්නේ යා මහත්යාට නෝන කරුමේ වගේ පේනවා. නෝනට මහත්යා කරුමේ වගේ පේනවා. කිසිම කෙනෙක් කිසිවෙකුට කර්මයක් නෙමෙයි. කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් සසරක් නෙමෙයි මේක. තම තමන්ගේ චේතනා ඒ අනුව කල්පනා කිරීම අනුස්සය. චේතේති පකප්පේති අනුස්සේති. මෙන්න මේ චේතනා ඒ අනුව විතක්ක විචාර කරන එක, ඒ අනුව අනුසය තමන් තුළ මෝරණ එක. මෙන්න මේ තත්ත්වයයි පින්වත්නි. මේ තත්ත්වය තමයි පින්වත්නි අපට ආරම්මණම් මේ තන් විඥානස්ස තිතියා. විඥාන තිතිය. තිතිය කියන්නේ මොකද්ද? විඥානි පිහිටන තැන කියන එක. ආයයි උපදින තැන. එනවා තැන තීරණය කළේ චේතේති පකප්පේති අනුසේති කියන වචන තුන. එහෙනම් ඔයාලා ගොඩාක් සංවේදී වෙන්න ඕන බිරිඳ ගැන, ස්වාමියා ගැන, දරුවෝ ගැන නෙමෙයි. ඒවා සංවේදී වෙන්නේ අර මමත්වයටනේ. ඔයාලා චේතනා ගැන පරිස්සම් වෙන්න ඕන. ඒ අනුව විතර්ක මමත්වයේ පදනම් කරගෙන විතක්ක විචාර කරන එක ගැන සංවේදී වෙන්න ඕන. අනුස්සේති. ඒවා ගැන විතර්ක විචාර කරනකොට ඇලෙන ගැටෙන රාගානුසේ පටිගානුසේ ආදී මෝරණෝ. ඇයි ඔයගොල්ලෝ අර මමත්වෙන්නේ ලෝකෙට වටිනාකම දීලා තියෙන්නේ? ඒවා ගැන සංවේදී වෙන්න ඕන. එහෙනම් ඔයාලා සංවේදී විය යුත්තේ ඔයගොල්ලන්ගේම සිත ගැන නෙමෙයිද? එතකොට විඥානේ පිහිටන තැන තීරණී වෙලා තියෙන චේතේති පකප්පේති අනුස්සේති. එච්චරයි. ඒ මට්ටම ඇවිල්ලා තියෙන මොකක් නිසාද? ඉද දිට්ට සුත මුත විඤ්ඤාත. පේන ඇහෙන දැනෙන හිතෙන දේවල්. පේනේවා ඇහෙනේවා දැනෙනේවා හිතෙනේවා ඔච්චරයි අත්දැකීම. අපි හැම මිනිහෙක්ගේම අත්දැකීම් පරාසයේ පමණයි. පේන ඇහෙන දැනෙන හිතෙනේවා නම් ප්‍රශ්නේ. පේන්නේ නැත්තම් ප්‍රශ්නේ විසඳෙයිද? ඇහෙන්නේ නැත්තම් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. පේන්නේ නැත්තම් ප්‍රශ්නේ විසඳෙනවා නම් අන්ධ වුණා නම් හරිනේ. ඒක අවිද්‍යාව. සද්ද ඇහෙන්නේ නැත්තම් ප්‍රශ්නේ විසඳෙනවා නම් කන් දෙක ඇහෙන්නේ නැති මට්ටමට කන බිහිරි කරගත්තා නම් ඉවරයිනේ. එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පේන ඇහෙන දැනෙන හිතෙන මට්ටම නෙමෙයි ප්‍රශ්නය. ඒ මට්ටම ඇතුළ තමයි මේ අවුල ගොඩනැගිලා තියෙන්නේ. මේක අවුලක් නම් රහතන් වහන්සේටත් පේනවද නැද්ද? රහතන් වහන්සේ අවුල් නෑ. රහතන් වහන්සේට ඇහෙනවද නැද්ද? රහත් වෙනකොට කම්බීරි වෙනවද? කන් ඇහෙනවා. එහෙනම් පේන එක ඇහෙන එක දැනෙන එක හිතෙන එක නවතින එක නෙමෙයි, නවත්ත ගන්න එක නෙමෙයි. පේන ඇහෙන දැනෙන හිතෙන මට්ටම තුළ අවිද්‍යාසහගත චේතනා, ඒ අනුව කල්පනා කිරීම අනුසේ නඩත්තු නොකර ඉන්නයි දක්ෂ වෙන්න ඕන. ඒකට මොකද්ද තියෙන විකල්පය? මේ පේන මට්ටම ඇතුලේ පේන්නේ කොමක් කොහමද? මේ ඇහැ තියෙන නිසාත්, එළිය රූප තියෙන නිසාත්, චක්කු විඤ්ඤාණයක් පහළ වෙන නිසා, සිතක් තියෙන නිසා. මෙන්න මේ තුන වෙන වෙනම අනිත්‍යයි කියලා බලනකොට එයා තුළ නිත්‍ය සංඥාව කඩා වැටෙනවා. මේ පේන මට්ටම තුළ අනාත්මයි, මේක මට පාලනය කරන්න බෑ, මගේ පාලනයෙන් ගිලිහිච්ච එකක් කියලා අනාත්මයි කියලා බලනකොට ආත්ම සංඥාව කඩාගෙන වැටෙනවා. අන්න එතකොට අර පේන මට්ටම තුළ මමත්වය ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි? මං කියන්නේ මමත්වය නිසා තමයි අපිට ලෝකේ වැටෙනකොට දුක ගලන්නේ. දැන් දුක ගලන්නේ. එහෙනම් අපිට මේ පේන මට්ටම තුළ, ඇහෙන මට්ටම තුළ, දැනෙන මට්ටම තුළ, හිතෙන මට්ටම තුළ පේන මට්ටම කොහොමද එන්නේ කියලා බලාගන්න තමයි පටිච්ච සමුපාදය ඕන. මේ පේන්නේ කොහොමද? පේන්නේ චක්කුංච පටිච්ච ආවුසෝ රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. මේ ඇහැයි රූපයයි, ඇහැට රූපේ මුණ ගැහෙනකොට සිත චක්කු විඤ්ඤාණේ පහළ වෙන්න ඕන. සිතක් නැත්තම් පේන්නේ නැහැනේ. සිත පහළුණම ඔන්න පේන මට්ටම එනවා. එතකොට පේන මට්ටම අවිච්ඡින්නව අකණ්ඩව පවතිනවද? පවතින්නේ නැහැ. පේන මට්ටම එක දිගට පවතින්නේ නැහැ. පේනවා ආය නිරුද්ධ වෙනවා, ආය ඇහෙනවා අනිරුද්ධ වෙනවා. පෙනි පෙනි ආය නොපෙනී යනවා. ඇහි ඇහි නොහැසී යනවා. දැනි දැනි නොදැනී යනවා. දැනීම එක දිගට පවතින්නේ නැහැ. දැනෙනවා ආය නොදැනී යනවා. ඒ කියන්නේ අපි එක දිගට හිතෙන්නේ නැහැ නේ. එක දිගට අපිට හිතන්න බෑනේ. ඒ කියන්නේ මේ බිඳිමින් ආය ආය හට ගන්න ලෝකයක් තියෙන. අපේ සිතේ ස්වභාවය බිඳි බිඳි ආය හට ගන්නවා. එච්චර වේගයෙන් බිඳෙන ලෝකේ කිසිවක්වත් නැහැ. මිනිසු කියනවා නේද කතාවට, මගේ හිත දැන් බිඳිලා තියෙන්නේ හොඳටම. ආයෙනම් ආඳුරණේ මට හිත හදා ගන්න බෑ කියලා මිනිසු කියන්නේ. හොඳටම බිඳිලා තියෙන්නේ. හොඳටම බිඳිනවා තමයි හිත. බින්දෙන්නේ නැති හිතක් නෑ. හැමෝගෙම හිත බින්දෙනවා. ඉතින් මෙහෙම, ඒ කියන්නේ හැම මොහොතකම හැමෝගෙම සිත් බින්දෙනවා. දැම්මට බින්දිලා නෙමෙයි. ඔය කියන්නේ කලකිරීමක්, අවිද්‍යාසහගත. හැමෝගෙම සිත් බින්දෙනවා. ඉතින් පින්වත්නි, බින්දි බින්දි හටගන්න හිතක් නම් තියෙන්නේ කොහොමද ලෝකෙ මත විශ්වාසය තියන්නේ? මේ විදියට තමන්ගේම සිත බින්දිලා ආය හටගන්න නිසා අනිත්‍යයි. ඒක මට ඕන විදියට බිඳෙන්නේ නැහැ, මට ඕන විදියට හටගන්නේ නැහැ, ඒ නිසා අනාත්මයි කියලා බලනකොට, මමත්වයේ දුරු වෙනකොට එයා ලෝකයේ මත විශ්වාසය තියන්නේ. එයා දන්නවා සිත් නම් ඇතුළෙත් බිඳෙනවා, එළියෙත් බිඳෙනවා, මගේ හිතත් බිඳෙනවා, බිරිඳගේ සිතත් බිඳෙනවා කියලා එයා දකිනවා. දකිනකොට එයා ලෝකය මත විශ්වාසය තියන්නේ නැහැ. ලෝකයේ මත විශ්වාසය තියන්නේ නැති කෙනාට ලෝකේ වැටෙනකොට දුක එන්නේ. මමත්වයේ පදනම් කරගෙන, අවිද්‍යාව පදනම් කරගෙන ලෝකේ මත තබාපු විශ්වාසයයි අපට සෝසුසුම් අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදියට ඔයාලා කල්පනා කරන්න පටන් ගත්තොත් දුක එන්නේ. එහෙනම් මේ අපේ සිත, අපි දැන් බලමු, අපි මේ දේශනාවෙදි කියාපු ටික ඔක්කොම ගමු නිකන් එකට. පින්නොත් අපි ලෝකයට සාපේක්ෂවයි අපිව කියවන්නේ. අපිට සාපේක්ෂවයි ලෝකේ කියවන්නේ. ලෝකේ සාපේක්ෂව බලනකන් දුක එනවා, ලෝකේ නිර්පේක්ෂව බැලුවොත් දුක එන්නේ. සාපේක්ෂව මමත්වෙන් අහුවෙන්නේ නැති ඒවා වැටෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට අපි කවදාවත් අඬන්නේ, දොඩන්නේ, සෝසුසුම් හෙලන්නේ, බැලපෙන්නේ නැහැ. පෞගේ කාලේ පින්වත්නි ඇති වෙච්ච ගම් වතුර තත්ත්වයේදී අපි ඇඬුවේ නැහැ. අපිට කරදරයක් නොවුණා නම් අපි ඇඬුවේ නැහැ. අපේ ගෙවල් ගසාගෙන නොගියා නම් අපි ඇඬුවේ නැහැ. අනේ අපරාධි පව් මිනිස්සු කියලා හිතුවා අපි. ඒකල අපි හොඳට කාලා බිලා හිටියා. එහෙම වෙච්ච මිනිස්සු ඇඬුවා. අදත් අඬනවා. මේ බණ ඇහෙනකොටත් මතක් වෙවි අඬනවා. අනේ මොකද්ද අපිට උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්නවා. හීනයක් වගේ යාළුවා මේක. කොහොමත් මේ ජීවිතේ හීනයක් වගේ තමයි. මේ කාම කැමැත්ත පදරම් කරගෙන ලෝකයට වටිනාකම දුන්න මට්ටමට බුදුරජාන් වහන්සේ වදාළේ සුපින කූපමා කාම ස්වප්නයක් වගේ මේ ජීවිතේ. යථාර්ථයක් නෙමෙයි සිහිනයක් වගේ. එතකොට එහෙම අර මමත් මට සාපේක්ෂව ලෝකේ විමසා බලන්නේ අවිද්‍යාව නිසා. මම ඉපදිච්ච දවසේ අපේ අම්මා ඉපදුනේ. මට සාපේක්ෂව අපේ තාත්තා ඉපදිලා තියෙන්නේ. මම නැත්තම් මගේ තාත්තා කියලා කෙනෙක් නැහැනේ. ස්ත්‍රියක් හිටියට අම්මා ඉපදුනේ පුතා ඉපදිච්ච දවසේමයි. පුතාට සාපේක්ෂව යා අම්මා, අම්මට සාපේක්ෂව යා පුතා. මේ සාපේක්ෂව බලන්නේ නැත්තම් ඒ වයසමින් ඉතුරු ළමයිට යා පුතා කියන්නෙත් නැහැ. ඒ වයසේ ඉන්න කාන්තාවන්ට යා අම්මා කියන්නෙත් නැහැ. ඒ නිසා ඒ වයසේ කාන්තාව අහිමිවීම යාට දුක ගලන්නේ. ඒ වයසේ පුතු අහිමිවීම යාට දුක ගලන්නේ. එයාගේ පුතා අහිමිවීම යාට දුක ගලන්නේ. එයා යාට සාපේක්ෂව කියවනකම් විතරයි ලෝකේ අහිමිවීම කඳුල උපද්දවන්නේ. එතකොට මේක ඇතුලේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට මේ මමත්වේ පදනම් කරගෙන අපිට ලෝකයේත් එකතු වෙන්න පුළුවන් වෙන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාත. අද්දකීම් හතරකි. දකින්හන දැනෙන හිතෙන මට්ට. එතකොට දකින්හන දැනෙන හිතෙන මට්ටම ඇතුලේ පින්වත්නි අපි මොකද කරන්නේ? චේතේති පකප්පේති අනුස්සෙති. චේතනා පහල කරගන්නවා, ඒ අනුව විතක්ක ਵਿਚාර කරනවා. ඒක ඇතුලේ කෙලෙස් අනුසේ නඩත්තු කරනවා. ඇතුලේ ඇලීම් ගැටීම් සහගතව කෙලෙස් රාගානුසේ පටිගානුසේ ආදී අනුසේ නඩත්තු. ඒ අනුසේ නඩත්තු කරනකොට මොකද වෙන්නේ? ආරම්මණං සති පතිට්ඨා විඥානස්ස හෝති. එතකොට විඥානේ ආය පහළ වෙනවා, ආය උපදින්න පුළුවන්. මේක තමයි සසර ගමන. එතන මේ සසර ගමනේ නිමාව පිණිස මොකද්ද කරන්න ඕන? අර පේන හෙන දැනෙන හිතෙන මට්ටම ඇතුලේ අනිත්‍ය පේන මට්ටම කොහොමද ආවේ කියලා බලනවා. කොහොමද පේන මට්ටම ඉන්නේ? ඇසයි රූපය චක්කු විඤ්ඤාණ. ඇහෙන මට්ටම කනයි ශබ්දේ සෝත විඤ්ඤාණය. මෙන්න මේ තුන වෙනම අරගෙන මේ තුන තුන් තැනකදී අනිත්‍යානුපස්සමික අනිත්‍යයි කියලා බලනවා. අනාත්මානුපස්සමික මම මගේ කියලා මගේ වසඟේ පවත්වන්න බෑ කියලා අනාත්ම වශයෙන් බලනවා. ඒ බලනකොට පින්නොත් නී කෙලස් ටික කඩාගෙන වැටෙනවා. ඔච්චරයි. ඒකට ඒක එතකොට අනිත්‍යයි අනාත්මයි කියලා බලන්නේ ඇස් අරගෙන නෙමෙයි, මේක භාවනාවෙන් බලන්නේ. එහෙනම් භාවනාව නැති කෙනෙකුට කවදාවත් මේ කෙලෙස් කෝලහලේ විසඳන්නට බෑ. මේ කෙලෙස් කෝලහලේ විසඳා ගැනීමට ඔය පින්නතුන්ට මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ මත්තේ ගොඩ පොල්ගස්සෝවිට පාර අංක 67 ඒ ලිපිණි පදිංචි ප්‍රේමශීලී විජේරත්න මෑණියන් ශාම්ලි බණ්ඩාර මහත්මිය, බන්දුල ජයරත්න මහත්මා, එවැගේම දුලින රිසඳු කියන පුතුන් දෙදෙනා ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. ඒ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊයේ මද්දුම බණ්ඩාර පියතුමන් පරලෝස සම්පත් වී පෙබරවාරි මාසේ 12 වන දිනට අවුරුදු 4ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන නිතුමන්ට අනුමෝදනා කිරීමත්, ඩේවිඩ් ජයරත්න පියතුමන්ට, සුසිලා ජයරත්න මෑණියන්ට, ප්‍රියන්ත ජයරත්න සහෝදරයාට, එඩ්මන් සම්බරනායක බාප්පා ඇතුළු ප්‍රේමශීලී විජේරත්න මෑණියන්, ශාමලි බණ්ඩාර මහත්මිය, බන්දුල ජයරත්න මහත්මා ප්‍රධාන පින්තුන් නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ප්‍රේමශීලී විජේරත්න මෑණියන්ට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ධර්මශ්‍රවණයේ සඳහා ස්ට්‍රෙස් වුණා වූ සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේ වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ විච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං